මහභූතයි මේ උපාදාය රූපයි මහභූත නෙවෙයි දකින්න බෑ. එහෙනම් දැන් ගන්ධය කියනකොට මොනවද මේ හරේ ගන්ධය, කඳේ ගන්ධය, පුතුවල ගන්ධය, කොළ ගන්ධය, මල් ගන්ධය, එතකොට ගෙඩි ගන්ධය, එතකොට සුගන්ධය, දුගන්ධය කියලා යම් ගන්ධයක් ගැන අපි කතා කරනවා නම් ඒ හැම ගන්ධයක්ම දකින්න බැරි වෙන්න ඕනේ. අන්නේ ගන්ධය කියන එක දකින්න බැහැ කියන තැන ඉඳලා ගන්ධය දැනගත්තොත් ඒ ගඳ දැනීමෙන් ඒ ගඳ දැනීම ඉවරයි, ආයෙත් ගන්ධයක් හොයාගෙන යන්න තියෙන නිමිති නැහැ. නමුත් ඒ ගඳ දැනගන්න කොට අනිත් ආයතන ගැට ගහ ගත්තොත් අපි ඒකට ආංගර දුබල මිනිහට හැර මෙතියක් දුන්නා වගේ, අල්ලගන්න අත්වලක් දුන්නා වගේ. කෙලින්ම ඒ දේ උපකාරයෙන් අල්ලගෙන නැගිටිනවා මෙයා. එතකොට ගන්ධය කියන එක පිරිසිඳ දකින්ද මුතේ මුතමත්තන් දකින්ද බෑ කියන කාරණාවට. එතකොට අපිට කිසිම වෙලාවක පේන දෙයක ගඳ සුවඳ තියෙන්න බෑ. පේන දෙයක ගඳ සුවඳ දැනෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ගඳ සුවඳ පේන දෙයක දැනෙනවා නම් ගඳ සුවඳ දැනෙන දේ පේනවා නම් ඇස් නොපෙනෙන කෙනාටත් ඒ ගඳ සුවඳ වල පහසටහම් පේන්න ඕනේ නේ. ඒ දෙක සම්බන්ධ නම් දැන් ඇස් නොපෙනෙන අයට ගඳ සුවඳ දැනෙන්නේ නැද්ද? දැනෙනවා. දැනෙන එක පේනවද? නෑ. ඇයි ඒ දෙක එකට සම්බන්ධ නැති නිසායි එහෙම නේ. එතකොට නියම ඇත්ත එනං ඒ මට්ටමටම අපේ මනස පත් කරන්න ඕන. මේ බුදුදහම කියන්නේ සත්‍ය අවබෝධයක්. සමදාම කියන්නේ වෙන අමුතු දෙයක් කරන්න තියෙන එකක් නෙමෙයි. ඇත්තටම ඇත්ත තියෙන තැනට ජීවිතය අරගෙන යන්න තියෙන්නේ. එතකොට කෙලස් කියන එක රැඳෙන්නේ නැත්තේ ඉබේමයි. නිමිති හිටින්නේ කියන එක වෙන්නේ ඉබේමයි. එතකොට ඔන්න යම් ගන්ධයක් තියෙනවා නම් ඒ ගන්ධය දකින්න බෑ අනිදර්ශනයි කියන එක තේරෙන්න. ඊට පස්සේ ඒ ගඳ සුවඳ දැනෙන එකේ සියුම් බවක්, ගොරෝසු බවක්, රළු බවක් එහෙම දැනෙන්නත් බෑ. ඒක කිසිම සම්බන්ධයක් නෑ. දෙයට එක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ රස. රස කියන එකත් දකින්න බෑ. මහ භූත නෙවෙයි උපාදායයි. ඒ රස කියන රූපය හරියට තේරුම් කරගත්තාම ඒ රස දැනීමෙන් දැනීම ඉවර වෙනවා ආපහු හොයන්න බැරි තැනට යනකයි යනවා. දැන් අපි කියමුකෝ අපිට මොනවා රසක් ඕනේ වුණාම අද ඒ රසයට අගල ගන්න පුළුවන් අපිට නේ. තණ්හාවට ආහාර තියන ඉඩ තියනවා කියලා කියන්නේ එහෙමයි. කෑම එකේ ලුණු මදි නම් ඕගලන්ට අගල ලුණු ටිකක් දාගන්න බැයිද? පුළුවන්. ලුණු රස උනේ ලුණු රසට කැමැත්තක් ඇති වුනහම තණ්හාවක් ඇති වුනහම ආපහු ඒ තණ්හාවෙන් ඒ ආයතනය ඒ ස්පර්ශය උපද්දන්න පුළුවන්. ඒ නිමිති තිබ්බ. ඕගොල්ලන්ට නිමිති නැති වුණොත් කෑම කනකොට ලුණු අඩු බව තේරෙනවා. ඒ රසය නැහැ. නමුත් ඒ රසය උපදවා ගන්න උගලන්ට බැරි වුණොත් බැරි නම් හොයාගෙන යන්න නිමිති නැති වුණොත් අන්න ඒ මට්ටමට පත් වුණාමයි කර්මක්ෂයයි කියලා කියන්නේ. ඕගලන්ට ගිහිල්ලා ආපහු ලුණු ටික කරගෙන ඉන්න බැරි වෙන්නේ. ඇයි? දැන් ඕගොල්ලෝ දැකපු වෙන මොකුත් නෑ ආයතන වෙන් කරන්න තියෙන්නේ. ඕගොල්ලෝ දැකපු ලුණු රස තියෙන තාක් ඕගලන්ට ආපහු ලුණු දාගන්න පුළුවන්. නමුත් ලුණු රස කියන එක හරියට ඕගොල්ලෝ දැනගෙන තිබුණොත් රස රූපය හඳුනගෙන තිබුණොත් කවදාවත් ඕගොල්ලෝ කෑමකට අපහු ලුණු දාගන්න යන්නේ නැහැ. එහෙම බෑ. එහෙම නැහැ. එකක් වෙනවා. ඒ කියන්නේ දැන් ලුණු රස කියන එක අපි කියමු රස කියන එක පෙන්වනවා මොකද්ද? ලුණු රස, තිත්ත රස, අඹුල් රස, කහට රස, මුල් රස, පොතු රස, කොළ රස, ගෙඩි රස කියලා පෙන්වනවා මේ රසවල් මේ එන තැනක. දැන් රසේ ස්වභාවය තමයි අනිදර්ශ. රස කියන එක දකින්ද බැහැ. ඔන්න දැන් අපි මේ රූප ඉගෙන ගන්න එකේ තියෙන වාසිය ඔන්න එදිනෙදා ජීවිතයට ගෙනියන්න ඕනේ. ඈ දැන් ඇහැට පේන හැම තැනකම ඔන්න සුදු පාට කැට කැට තියෙනකොට මෙච්චර කාලයක් අපි ලුණු රසයි කියලා පෙවුන එක ඇහෙන් දකිනකොට දකින මේක වර්ණ සටහන, මේක වර්ණ රූපේ කියලා දැක්කා. තේරුණාද? දැන් ඇහෙන් බලලා මේකේ රස කියන්න පුළුවන්ද? ඔය විදිහටම ඔය සටහන එන විදිහට සූකිරි වලින් හදලා දාලා තිබුණොත් ඒත් අපි කියයි ලුණු රස කියලා. ඇහෙන් බලලා අපි සටහනට නෙමෙයි නම් කරන්න හිතාගෙන ඉන්නේ. දැයිද ඔය કૃතිමව හරි වෙන රසක් දාලා ඔය පාටටම කැට කැට හිටින්න හදන්න බැයිද? පුළුවන්. හොඳයි දාලා බෝතල් දෙකක තිබ්බොත් දැන් අපි කෝකටද ලුණු රස කියන්නේ ඇහෙන් බලලා? දැන් ඇහෙන් බලලා කියනවනම් ලුණු රස කියන එක පෙනෙන එකට අයිති නෑ. හරියට කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ බෝතලේ ලුණු, මේ බෝතලේ සීනි සූකිරි තියෙන්නේ කියලා. දැන් ඇහෙන් බලලා කියන්න බෑ කියන්නේ ඒ රසට ඇහැ සම්බන්ධ නෑ නේද? එහෙනම් කිසිම සම්බන්ධයක් නැති එකකට ඇඳගන්න සුදුසුයිද මේක? සුදුසු නෑ. එහෙනම් ඒක වෙනම විශේෂයක්. ඒකයි විශේෂ රූප කියන්නේ වෙනමම සිද්ධියක්, වෙනමම අධිකාරියක්, වෙනමම ශේත්‍රයක් නේද? එතකොට එයාගේ කොටස මේකට අදාළ නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. එයාගේ උපදෙස් ගත්තේ නැත්තම් මෙයා ආයේ මෙයාට නැගිටින්න බෑ. ඔන්න දැන් රස දැනෙන වෙලාවටත් මේ විදිහටම මෙයා මේකට සම්බන්ධ කර නොගෙන ඉඳ දක්ෂ වෙන්න ඕනේ අපි. ඒ තමයි ඇත්ත. එතකොට ඔන්න දැන් රස දැනෙනවා. දැනෙන රසත් අපි නම් කරනවා මේ දිවට දැනෙනකොට දැනෙන මේ රසයට ලුණු රසයි කියලා කියනවත් කියලා දන්නවා. මේ මෙහින් බලනකොට ඒක ගෙනිනවා මේක රූපය, මේක නිමිත්ත කියලා දන්නවා. ඒ මොනොත් රසට නිමිති නෑ. දැන් ඇහැට පේන රූපේ වෙන් කරගත්තොත් ඕගලන්ට ලුණු රස ගැන නිමිති තියෙයිද? ලුණු රස කියලා කියන්නේ මෙන්න මේ හැඩයි කියලා නිමිත්තක් තියෙනවද ඕගලන්ට? එහෙම කෑම පිඟානට ලුණු මදි. දැන් කොහෙන්ද ලුණු ගේන්නේ? නැගිටලා යන්න හදනකොටම තේරුණොත්, ඒ කියන්නේ විපල්ලාස නැහැ කියන්නේ සිහි කරගන්නකොටම තේරෙනවා මේ සිහි කරගත්ත රූපෙනේ කියලා තේරුණොත්, ඒ කියන්නේ හිත හොඳට සමාධි වුණොත් හොඳට තේරෙනවා දෙයියනේ මේ තව එකක් සිහි කළා කොහොමද තව එකක් ගන්න වෙන්නේ. ඒ කියන්නේ මොඩ ගම නැහැ මට මේ ඕ. ඒ කියන්නේ අපි කියමුකෝ මේ දත එකක් උමුට පිටේ බෙහෙත් බඳලා හරියනවද? හරියන්නේ නැහැ නේද? ලුණු ටිකක් ඕනේ මට රූපේ සිහි කළා හරියන්නේ නැහැ නේ. එතකොට හොඳට නුවණ එනකොට පිඟානේ ලුණු මදි වෙනකොට සුදු පාට කැට කැට සටහන සිහි වෙනකොට මේ සිහි කරගන්නේ රූපයයි කියලා දකිනකොට මේ මේකට හොයන්න තැනක් නැහැ යන්න තැනක් නැති වෙනවා ප්‍රතිචාර නැහැ දන්නවා මේ උළුවේ කැක්කුමට දත් කැක්කුමට ඇඟේ කකුල බෙහෙත් බඳලා හරියන්නේ නැහැ කියනවා වගේ තැනකින් ලුණු මදි වෙච්ච එකට රූපේ සිහි කළා හරියන්නේ නැහැ කියන තැනකට එනවා අවබෝධය ඒක මෙහෙම මේ වචනෙට මේ ලොකු බලයක් ඒ කියන්නේ අහසට පොළොව වගේ වැරද්දක් නේද අපි කරන්නේ කියන එකට එනවා ඒ කියන්නේ කෙලින්ම අර සිද්ධියම දතේ කැක්කුමට කෙලින්ම මාපුරට ඇඟිල්ල මේ කකුලේ ඇඟිල්ලක බෙහෙත් බඳිනවා වගේ සිද්ධියක් වගේම ප්‍රතිවිරුද්ධ එකක් උන මේ රූප තේරුම් ගත්තාම වෙන්නේ ඒක අනේ එදා ওই මට්ටමට ආවහමයි මුතේ මුතමත්තා දැනීම දැනීමක් විතරයි දැන් රස දැනෙනවා ඒක අපහු උපද්දවා ගන්න බෑ ඒක හොයා ගන්න බෑ ඒ රස දැනුණු දේවල් දැකලා හැම නැ දකින්න හැම බෑ කියන තැනට එන්නේ ඒකද කියනවා මුතේ මුතමත්තා කියලා එහෙම වුණොත් මෙලෝ පරලෝ දෙකේ එකකවත් නෙමෙයි දුකේ අවසාන මේක ඊට පස්සේ ඔන්න දැන් ඔය රූප ටික ඕගොල්ලෝ මිදුනොත් ඔය රූප ටික හඳුනගන්න ඔය තමයි උපාදාය රූප ගෝචර රූප ටික උපාදාය ඊට පස්සේ පොට්ටබ්බ ධාතුව කියනකොට එකත් අනිදර්ශනයි හැබැයි පොට්ටබ්බ ධාතුවත් දකින්න බෑ පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ හොඳට දැනගන්න ඕන කයට තේරෙන්නේ ඕගොල්ලන්ට සීතල බවක් දැනෙනවා නම් උෂ්ණයක් රසණයක් දැනෙනවා නම් සැප වේදනාවක් දැනෙනවා නම් දුක් වේදනාවක් දැනෙනවා නම් එතකොට බොහොම මෘදුයි කියලා දැනෙනවා නම් රළුයි කියලා දැනෙනවා නම් කාර්කසයි කියලා දැනෙනවා නම් මේ දැනුම තියෙන්නේ ඒ කියන්නේ මෙච්චරක් බරයි කියලා කියන්න පුළුවන්කම තියෙනවා නම් නිබරයි කියලා කියන්න පුළුවන්කම තියෙනවා නම් මේ දැනෙන දැනුම පොට්ටබ්බයි ඒකට කෙලින්ම සම්බන්ධයි මහ භූත. දැන් උපාදාය නෙමෙයි ඒ ගැටෙන්නේ කෙලින්ම පටවියමයි ගැටෙන්නේ නේ. ඒකයි අහුවෙන්න තියෙන්නේ මේ. මොකද ඒක එහෙම තියෙන දෙයක් නිසා පටවියයි මේ ගැටෙන්නේ. පටවියයි අහුවෙන්නේ. එතකොට ඔන්න ඔය පුට්ටබ්බ ධාතුව හරහයි අර රූපසල් මුදිතා රූපස ලහුතා මුදිතා කම්මඤ්ඤතා උපචේ සම්තති ඕන්න ඔය කාරණා ටික අපිට හම්බ වෙනවා ඒවා ඔය පොට්ටබ්බ ධාතුව ටිකක් කරන්න ගියාම දැනට හොඳට තේරුම් කරගන්න ඕනේ යම ගැටුනොත් ගැටෙනදී සියුම් බවක් හෝ ගොරෝසු බවක් හෝ රළු බවක් හෝ මට සිලුටු බවක් හෝ එහෙම නැතිනම් සීත බවක් උෂ්ණ බවක් හෝ දැනෙනවා නම් මේ දැනුම ඔක්කොම තියෙන කොහටද පොට්ටබ්බ ධාතුව ඒ පොට්ටබ්බ ධාතුව කියන්නේ අනිදර්ශනයි දකින්න බෑ හැබැයි මහ භූතයි උපාදායනේ මහ භූතයි එතකොට මේ පොට්ටබ්බ ධාතුවෙන් කිසිම වෙලාවක රූපයට සම්බන්ධයක් නොතිබ්බොත් රූපේ පොට්ටබ්බයට සම්බන්ධයක් නොතිබ්බොත් කායට ගැටෙනදී ආපහු ගන්න බැරි වෙනවා එතකොට මුතේ මුතමත්තා දකින්නදී විතරක් වුණොත් කායට ගැට ගැහුවේ නැත්තම් කායට කියන්නේ එකෙන් දැන් රළු බවක් සියුම් බවක් මේ වටස් බවක් මේ 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 මුදු බවක් කියන මේ කිසිම දෙයකට පෙනෙන දෙයක අයිතියක් නැති වුණොත් ආයේ පෙනෙන දේ හොයන්න පුළුවන්කම අපිට නැහැ. එතකොට දැන් පෙනෙන දෙයක තියෙන කයත ගැටෙන දෙයක තියෙන සිනුඳු බවක් මුදු බවක් තියෙනවා නම් ඒක සිහි කළා ඒක ගන්න පුළුවන්කම අපිට යෙදෙන්නේ ඇහෙන් දැකපු රූපයේ සිහි කරගන්න පුළුවන්කම තියෙනකම් විතරයි. ඇහෙන් දැකෙන රූපයේ සිහි කරනකොට අපිට යන්න පුළුවන් ආපහු ඒ පොට්ටබ්බ ධාතුවට. මෙන්න මේ රූප ටික හොඳට හඳුනාගන්න මෙන්න මේ ගෝචර රූප ප්‍රසාද ගෝචර රූප හයෙන් මේ පහෙන් හතරක් උපාදාය එකක් මහභූතයි තනියම ඉන්නකොට හොඳට මේ රූපවල තියෙන ගති ලක්ෂණ ටික හිතෙන් 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 හොඳට හිතන්න පිරිමදින්න මේ ආයතන වෙන් කර ගැනීමමයි මේ දුකෙන් මිදෙන්න තියෙන එකම මඟ. එතකොට ඔය ටික ඕගොල්ලෝ පිරිසිඳ දකිනකොට ඉබේම කිසිම වෙහෙසකින් තොරව ප්‍රසාද රූප පහ අනිදර්ශනයි කියන එක ඕගොල්ලන්ට සාක්ෂාත් වෙලා ඇති. මේ ආධ්‍යාත්මික රූපවල අමුතුවෙන් කරන්න දෙයක් අපිට නැහැ. මේ ටික පිරිසිඳ දකිනකොට ආධ්‍යාත්මික ධර්මයන්ගෙන් අපි මිදෙනවා. ඇයි? අපි ආධ්‍යාත්මික බාහිර බෙදාගෙන ඉන්නේ මෙලෝ පරලෝ බෙදාගෙන ඉන්නේ ඔක්කොම මේ ටිකේ විතරයි. ඒකයි බුදුරජාණන් වහන්සේ තණ්හාවට කෙටියෙන් ගත්තාම යථාර්ථ වශයෙන් තියෙන්නේ මොකද්ද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඔච්චරයි තණ්හාව තියෙන්නේ. අපි හිතාගෙන හිටියට ඇහැක් තියෙනවා, රූපක් තියෙනවා, මේ ඔක්කොම කෙලෙස් වලට බෙදිලා තියෙන්නේ. නමුත් අන්තිමට ඇහත් අපිට මේ බාහිර ආයතන හරහමයි හම්බ වෙලා තියෙන්නේ. කනත් බාහිර ආයතන හරහමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. නාසයත් එහෙමයි. දැනට මේ ගොඩක් ඕනේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ රූප පහ හැඩතල වශයෙන්, ලක්ෂණ වශයෙන්, ගති වශයෙන්, නිමිති වශයෙන් හොඳට පුරුදු වෙන්න, හුරු වෙන්න එපමණකින් ඕගොල්ලන්ව මිදෙනවා. ඔය ගොඩක් ඕනේ, ඔන්න ඔය පහ තියෙන්නේ. ඔය පහ තනි තනිවම තබන්න තියෙන්නේ. මේක හඳුනාගත්ත තරමට ඔවුනොවුන්ට සම්බන්ධ කරන්න නැතුව තබා ගන්න පහසුයි. එහෙම වුණොත් මේ දැල ලෙහෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. කිසි වෙහෙසකින් තොරව වෙනවා. දැන් බලන්න එහෙම නැති වුණොත් හැම මොහොතකම අපිට තියෙන විපල්ලාසය. මේ පේන දේ උපකාරයෙන්මයි පේන දේ ගැන තියෙන නුවණ නැති හින්දායි අල්ලන්නේ. ඒ කියන්නේ කාය සම්පස්සේ ඉපැද්දුවේ මෙතන ඇහෙන් දකින දේ තුල තියෙන අවිද්‍යාව මුල් වෙලයි මේ ස්පර්ශේ ඉපැද්දුවේ. අල්ලන්නේ කිය අපි පේන දේ ඇල්වි මේ පේන දේයි අල්ලන්නේ. පේන දේ අල්ලන්න පුළුවන් කියන මට්ටම තමයි කාම භූමිය කියන්නේ. කාම ලෝකෙ කියන්නේ පේන දේ අල්ලන්න පුළුවන් කියන මට්ටම තිබුණොත් විතරයි මේ කාම ලෝකයේ කියන එකේ ජීවත් වෙන්න පුළුවන්. ඒ මානසික මට්ටමටයි කාම ලෝකේ කියන්නේ. පැවැත්ම තියෙන්නේ. කාමලෝක ජීවත් වෙන්න අමාරුයි අපහසුයි. පේන දේ අල්ලන්න බෑ කියන තැනට ඥාන දර්ශනය ගත්තා. එතකොට එයා ගිහි ගෙදරක වාසය කරනවා නම් ඒ කියන්නේ අනාගාමී තත්ත්වයටපත් වෙනවා. එයා ගිහියෙක් වුණත් රන්මසු මිල මුදල් වලින් අයින් වෙච්ච බොහොම දැහැමි කෙනෙක් වෙනවා. මොකද ලොකු කටුතු කාරණා අයින් වෙනවා. මේ රළුවේ යමක් කරන්න පුළුවන් වෙන්නේ මේ පේන දේ අල්ලන්න පුළුවන් කියන මට්ටමකදී කියලා. එතනදී ආනිසංසකුත් තියෙනවා. හැබැයි මෙහෙම පේන දේ අල්ලන්න පුළුවන් කියන මට්ටමට බොහොම වටිනා ආනිසංසයක් තියෙනවා. ඒ කියන්නේ බොහොම වටිනා, කියන ගොඩක් ජරා මරණ දුක එන. ඒකේ තියෙන ආනිසංසය. ඉතින් මේ පේන දේ අල්ලන්න පුළුවන් කියන එක හොඳයි. ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් අනන්ත අපරිමාණ දුක් විඳින්න පුළුවන්. එතන තියෙන අමතර වාසියෝක. ඉතින් පේන දේ අල්ලන්න බෑ කියන තැන මිදුනහම අර දුක එන්නේ නැහැ. ඉතින් අපිට මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ කාමය අතහරින්න අපහසුයි නම් පේන දේ අල්ලනවා කියන මට්ටමයි කාමය. ඉතින් ඒ මට්ටම තුලම ඉන්නවනම් කැමති වෙනවනම් දෙමව්පියෝ මැරීමේ දුක, දරුවෝ මැරීමේ දුක, සහෝදරයෝ මැරීමේ දුක, සතර අපාය විඳින්න තියෙන දුක්, බඩගින්න, පිපාසය, දිලිඳුකම නොයේක් දුක් දුම්නස් වලටත් කැමති වෙන්න වෙනවා. ඒ දුක අතහැරලා මේ පේනින දේ විතරක් අල්ලනවා කියන එක ලැබෙන්නේ නැහැ. අර මම කියන්නේ මේ සූත්‍රේ කර මතක් කරලා තිබුණේ මේ පළඟැටියගේ කතාව මතකයිනේ. පළඟැටියට කවදාවත් පිච්චෙන්නේ නැති වෙන්නත් ඕනේ, නොපිච්චෙන්නත් ඕනේ, පහන් දැල්ලත් ඕනේ. ওই දෙක දෙපිදිහෙට ලැබෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ පහන් දැල්ලට පයින්ව නම් පයින්ද, හැබැයි පිච්චෙන්න කැමතිව. එහෙම එයා නොපිච්චෙන්න කැමති, පිච්චෙනවට කැමති නැහැ. නමුත් පහන් දැල්ලට කැමති. කිව්වට ඒක ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා කැමති විදිහට පහන් දැල්ලත් ලැබෙනවා, පහන් දැල්ලටත් පැන්නේ නැහැ. නමුත් පිච්චෙන්නේ කියන එක කියදෙන්නේ නොපිච්චුණු තමයි ආශ්චර්යම්. ඒ වගේ පේනන දේ අල්ලනවා, අල්ලන්නත් ඕනේ අපිට මේ පේනන දේ. හැබැයි ජරා මරණ දුක එන්නත් බැ කියන එකයි තියෙන්නේ. එහෙම එකක් නැහැ. පේනන දේ අල්ලන්න පුළුවන්. මොකද ඔය හරහා තමයි කෙලස් තියෙන්නේ. ඒ කියන්නේ මේ පේන දේ අල්ලන්න පුළුවන් හින්දා තමයි පේන කෙනාට ගහන්න යන්නේ. පේන දේ අල්ලන්න බැරි නම් මේ ප්‍රතික්‍රියා නැහැ. ආයේ රළු ඒකයි ද්වේෂය පවත්වන්න බෑ. මේ රාගය පවත්වන්න බෑ. ඇයි පේන දේ කොච්චර ලස්සනුනොත් වර්ණ රූපයක් අත ගන්න යන්නේ. ඒකට සම්බන්ධ නැහැ. කින දැනකින් නතර වෙන්නේ මේ අවබෝධය නිසායි. නැත්තම් පේන දේ අල්ලන්න යනවා කියන එක පුළුවන් තාක් තියෙනකම් පේන දේ ලස්සනයි නම් රාගාදී අරමුණ ඇවිල්ලා ප්‍රතික්‍රියා දක්වනවා කියන එක නවත්තන්න බෑ. පේන දේ අකමැති නම් පටිගය ඇවිල්ලා අප්‍රියමනාප ක්‍රියාවන් වෙනවා කියන එක නවත්තන්න බෑ. එතකොට පේන දේ අල්ලනවා කියන තැන මිදුනොත් ප්‍රශ්නයක් නැහැ. පේනවා එච්චරයි. මේකට ආපහු හොඳට නරකට ප්‍රතික්‍රියා දක්වන්න බෑ කියන දෙයින් නතර වෙනවා. ඉතින් පළඟැටියගේ මට්ටම තමයි අපිටත් තියෙන්නේ. අපිට මේ පේන දේවල් අල්ලන්නත් ඕනේ, අල්ලන දේවල් පේන්නත් ඕනේ, හැබැයි ජරා මරණ දුකෙන් නේන්නත් ඕනේ. එහෙම ලැබෙන්නේ. ඉතින් කැමති නම් දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. මේ පේන දේ අල්ලනවා, අල්ලන දේ පේනවා කියන මේ රූප කවල මේ පරිහරණය කරන මානසික මට්ටම පවත්වාගෙන යන්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ කැමති විදිහකට. හැබැයි ඉතින් නොපිච්චී ඉන්නවා නෙමෙයි, පිච්චෙනවා. ඒ වගේ ඒ මට්ටම හොඳයි නම් ජරා මරණ දුකටත් කැමති වෙන්න ඕනේ. නිකන් නෙමෙයි, සමහරට කල්පාන්තර ගණන් අපායේ අවිචේ ලෝහ ගුලි ගිලින මට්ටම් අනිවාර්යෙන් එනවම. මේ සත්පුරුෂ වටපිටාව මේ පේන මට්ටමේ කර්ම නිමිති රැස් වෙනකොට හැමදාම සසර ඉපදෙමින් මැරමින් ඉපදෙමින් මැරමින් යනකොට බුද්ධෝත්පාද කාලෙකම උපදිනව නෙමෙයි, බෞද්ධ කියන පවුලකම උපදිනවා නෙමෙයි, මේ ශාසනය හැමදාම තියෙනවා නෙමෙයි, එන්න එන්න පිරිනව, මේ තියෙන යහපතවත් හිටින්නේ. එදාට කවුද කොහෙද අපිට උපකාර වෙන්නේ? නමුත් මේ ගැට ගැහිලා තිබුණොත් නතර වෙන්නේ නැහැ ඉපදීම. ඒ හින්දා මේ මෝඩකම තියාගන්න තිබුණට වරදක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඉතින් සසර ඉතින් දුක් විඳින්න මන අපයි නම් කැමති නම්, ඉතින් දුක එපා නම්, දුකට කැමති නම් කොහොම හරි ඉතින් මේ දර්ශනයෙන් වෙන් වෙන්න වෙනවා. එතකොට තියෙන්නේ ඒකයි, වෙන මුකුත් නෙමෙයි මේ සත්‍ය අවබෝධයක් කරන්න කියන්නේ. යාට අදාළ නැති දේවල්, ඒ කියන්නේ අපිට තියෙන තණ්හාව අධිකකම කියන්නේ අපිට හිතෙන්නේ මේ ගෙවල් දොරවල තියෙන කැසට් ටීවී මෙව්වායින් වෙන් වෙන්න වෙයි කී වගේ තැනකින් තමයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ධර්මල්ලෝ ගෙවල් දොරවල් කැසට් ටීවී බැරි වෙලා නිවන් දකින්න ක්‍රමයක් පෙනෙව්වා නම් ওই ගෙවල් වල තියෙන කැසට් ඩෙක් ටීවී සීත කරන ඕවත් පටවලා හරක් බාන ඉඩ කඩනුත් දාගෙන ලොරියකවත් පටවගෙන නිවරට යන්න කැමතිද කියනවා නම් කවුරුත් 1000ක්ම කැමතියි. නමුත් දැන් හිතෙන්නේ මේවා අතහරින්න වෙනවනේ අප්පා නිවන් දකින්න කියනකොට තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේවත් ඕනේ නිවනත් ඕනේ. ඉතින් දෙක වෙන්නේ. හැබැයි ඉතින් ප්‍රශ්නයක් මේ අපේ අනවබෝධය. ඕගොල්ලෝ කැසට් ඩෙක් ටීවී සීත කරන ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් දූ දරුවෝ අතහරින්න හදන්න එපා. ඒකට වෙහෙසක් ගන්න එපා. බුදුදහමෙන් එහෙම රිද්දලා නැහැ බුදුහාමුදුරුවෝ. ඕගොල්ලෝ ඒවා අතර ජීවත් වෙන ගමන් ඕගොල්ලෝ ඕගොල්ලෝ ගැන බලා ගන්න. ඕගොල්ලෝ ඇත්ත විතරක් සිහි කරන්න. වෙහෙසකින් තොරව ඕගොල්ලන්ගේ මේ සංයෝජන වලින් මිදෙයි. අමුතු වෙහෙසක් තින්නේ අපි මේවා අතහරින්න ඕන කියන තැනකින් පටන් ගන්න එකයි. එතන වැරද්ද තියෙනවා. අපි දරුවෝ අතහැරිය යුතුයි, දෙයියනේ නිවන් දකින්න ගෙවලුත් අතහැරිය යුතුයි කියනකොට බඩකොපු පිච්චිලා යන වගේ තැනකින්. ඉතින් ගෙවල් ලෝගුලෝ අතහරින්න හදන්නත් එපා, ධර්මල්ලෝ අතහරින්න යන්නත් එපා, මිල මුදල් අතහරින්න යන්නත් එපා. ඕහොම තියාගන්න. ඕගොල්ලෝ දුක නැති වෙන්න, දුක නැති කරන්න, මේව අතහරින්න මේ දුක නැති කරන්නයි ඕනේ. දුක නැති කරන්න කියලත් අමුතුවෙන් සැප ගන්නවා කියලා එකකටවත් යන්න නෙමෙයි. අපිට රූපයක් පේනවා කියන තැන තියෙන්නේ මෙන්න මෙහෙම ඇත්තක් නේ. තමන්ට තමන් දර්ශනයක් කියලා කියන්නේ බලා ගන්න යමක් බලන්න තියෙන්නේ. අපිට ඇහැට කනට දිවට නාසයට ශරීරයට අරමුණක් හම්බ වෙනකොට ඒ අරමුණක් හම්බ වෙනවා කියන තැන රූපයක් පෙනෙනවා කියන තැනක තියෙන්නේ මෙන්න මේ ඇත්ත නේද කියලා ඕක බලන එක මේ දරුවෙක් ගෙදරින් එළවනවා මිල මුදල් අයින් කරනවා ඉඩකඩම් මේ අතහැරලා දානවා වගේ අමාරු දෙයක්ද? ඉතින් එහෙම එකක් බුදුහාමුදුරුවෝ කියලා නැහැ. දරුවෝ එළවන්න, ගෙවල් දොරවල් අතහරින්න, ඉඩකඩම් අතහරින්න කියලා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන රූපේ පිරිසිඳ දකින්න. මේ රූපේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නකෝ. ඔච්චරයි. ඒක කරන්න. එතකොට මේ ඉබේමයි ඕගොල්ලන්ට මේ කැසට් ඩෙක් ටීවී ඕව සීත කරන ඔච්චර මහ විශාල බඩු ගොඩක් අමාරුවකින් පටවගෙන ගිහිල්ලත් ලැබෙන්නේ චූටි ආස්වාදයක් නම් ඕව පටවන්න ඕනෙත් නැති විදිය ඊටත් වඩා 100,000 ගුණයකින් වටිනා සැනසෙල්ලක් ආස්වාදයක් ලැබෙන දැනකට නෝ ඉබේ. දැන් අපිට බොහොම ප්‍රියමනාප රූප බලන්න පුළුවන්. සිනමා ශාලාවක් බල්ල හොඳ ලස්සන රූපයක් බල්ල සතුටු වෙන්න පුළුවන්. ඒ විශාල තිරයක් ගෙදර එල්ලගන්න ඕනේද අපිට? ඒ දර්ශනය, ඒ ආස්වාදය ඊට වඩා පොඩි රූපවාහිනියෙන් ලැබෙනවනะ. අර වගේ ලොකු තිරයක් ඕනේ නැනේ. බල්ලගෙන ඒව හදාගෙන මහා දුක් විඳින්නේ නැතුව ටීවී එකක් ගෙනල්ලා බලනවන්නේ. මහා තඩි ටීවී එකක් එහාට මෙහාට උස්සගෙන ගිහිලා රූප බලනවට වඩා අර ලැප්ටොප් ක්‍රමයට හදපු ටීවී එකක් ගෙනල්ලා බලන්න පුළුවන් නම් අපි ඒක කැමති නැද්ද? ඒ ආස්වාදයක් තියෙනවා, ආදීනමේ අඩුවිනේ කිති ගන්නෙ. ඒකත් වඩා සියුම් කැලෙන්ඩර් එකක වගේ පිටියක ඉල්ලලා බලන්න පුළුවන්. ඒ ටීවී එකෙන් වෙන කෘත්‍ය ටික ඔක්කොම වෙනවා. ඒ සැප සතුට සොම්නස ඔක්කොම ලැබෙනවා. අච්චර බර එකක් නෑ කැලෙන්ඩර් එකක් ඉල්ලගෙන වගේ එකක් කියන්න කියන තැනකට ටීවී එකක් හදලා තිබුත් ඒක හොඳ නැද්ද? හොඳයි. ඒ ආදීන මඩු අච්චර බරක් උස්සගෙන හැට මෙහැට යන්න ඕනේ. නමුත් අර ආස්වාදෙම ලැබෙනවනේ. ඉතින් නිවන් මඟ කියලා කියන්නේ ඒ කැලෙන්ඩර් එක උස්සගෙන ගිහිල්ලා විඳින ආදීන වියක් තියෙනවා නම් ඒ ටිකක් නැතුව ඒ රූප බලනකොට එන ආස්වාදය හිතන්න එපා. මේ රූප බලනකොට තියෙන සැනසිල්ලක් ආස්වාදයේ සතුටක් තියෙනවනම් ඒක නැති වෙනවා කියලා රහත් වුණා කියලා. රූපයක් බලනකොට ලෝකයක් තියෙන සැපක් සොම්නසක් තියෙනවනම් ඒක ඒ සිය දහස් ගුණයකින් වෙනවා. කිසිම ද්‍රව්‍යයක් උසගෙන යන්න ඕනේ නැහැ. ඒ විතරක් නෙවෙයි රූපය බලනකොට තියෙන ආදීනයක් තියෙනවා ඒ ටික අතර. කැසට් එක ටීවී එක කැඩුනොත් අපිට දුකක් ආදීනයක් නේ. සැප වගේම ආදීනකුත් තියෙනවා. අර සැපම එනවා ආදීනව නැතුව. රහතන් වහන්සේලා කියන්නේ රහතන් වහන්සේලා විතර මේ ඇහෙන් රූප බලලා සතුට වෙන තව කෙනෙක් නැහැ. මේ ඔය තේරගත තේරිගතාවල බලන රහතන් වහන්සේලා වර්ණනා කරලා තියෙන ලස්සන ලස්සන විල් තෙරවල් ගැන, මොනරුකෑ ගහන හැටි, මේ පරිසරයේ సౌందර්යය ගැන, ලස්සන කඳු යටි ගැන විරාග මනසකින් රූපය ගැන හොඳට විඳින්න පුළුවන්. ඒ හින්දා මේ නමුත් ඒකේ ඇලිලත් නැති විදිහට ඒක අපෝ නිමිති නෑ එච්චර. ආන්ිතනට ගණ්ඩ මිසක කියන්නේ මේවා අතහැරලා දාලා යන්න නෙමෙයි. මේ බය ගොඩක් අන්න ඒකයි මේවෙන් එන්න සැපේ නැති වෙයි කියලා. මේ බඩු මුට්ටු මහා ගොඩක් කරපින්නගෙන යන්න ඕනේ නැහැ. ඕ ඔක්කොම දාලා ටිකක් ආදීනව අඩු විදියට සැනසෙල්ලක් ලබන්න ක්‍රමයක බුදුදහමෙන් පෙන්වන්නේ. ඒ හින්දා කීසලා අදට හොඳට ඔන්න මේ ටික හොඳට මතක තියාගන්න. අපි මේ රූප කොටසදී සබ්බන් රූපං කියලා සියලු රූපය කියලා ඒ සියලු රූපයන්ගෙන් අපි කළා සියලු රූපයේ දෙකට බෙදුවා මහා භූත රූපය සහ උපාදාය රූපය කියලා. ඒ උපාදාය රූපයේ බෙදුවා රූප 24කට. ඒකෙනුත් උපාදාය රූපය ආභව අපිට හම්බුණා ඖදාරික සුකුම කියලා. ඉතින් සුකුම කොටස තියලා ඖදාරික නැත්තම් රළු කොටස අරගත්ත අපිට හම්බුණා රූප කීයක්ද? කීයක්ද හම්බුනේ? ඈ නමයක් හම්බුණා. උපාදාය රූප නමයක් හම්බුණා. මහා භූත රූප එකක් හම්බුණා. ඔන්න රූප 10 ගැන තමයි අපි කතා කළේ. එයින් කෙලිම පහක්ම ගෝචර මේ පහක්ම වස්තු රූප. ඒවා අනිදර්ශනයි. ඒ ගැන අපි මම විස්තර ගොඩක් කළේ නැහැ. ඒ ගැන විස්තර අපි පස්සේ කතා කරමු. විශේෂයෙන්ම දේ තමයි මේ ගෝචර රූප පහ, විෂය රූප පහ ගැන ඉගෙන ගන්න එක. ඔය ටික ඉගෙන ගත්තාම භාගයක් කෙලස් මේ භාගයක් නෙමෙයි ඔක්කොම කෙලස් ටික නැති වෙන කරගන්න පුළුවන් රූපේ ආරම්භය තියෙන ඔය රූප පහ ගැන හොඳට ඉගෙන ගත්තාම හොඳට දක්ෂ වෙන්න ඕනේ. මේ ඉගෙන ගැනීමෙන් කරන්නේ මොකද්ද? එක රූපයක් හම්බ වෙනකොට අනිත් රූපේ ඒකට ඈඳන්නේ නැතිව ඉන්න පුළුවන්කම ඇති වෙන්න ඕනේ. තේරෙනවා? මේ රූප පහ, ඒ කියන්නේ ඕගොල්ලන්ට හොඳට රූපය කියන එකේ අර්ථය හොඳට ගන්න ඕනේ. රූපය කියන එක මහ භූත නෙමේ, උපාදායයි බාහිරයි. ඊගාට එකක් ගණන් ලොන්. රූපායතනය කියන එක බාහිරයි, උපාදායයි, මහ භූත නෙවේ, සනිදර්ශනයි, දකින්න පුළුවන්. දැන් මෙහෙම බලනකොට ඕගොල්ලන්ට ඇස්කන් දිවනාසවල් ශරීරවල් පේන්න බෑ. ඕගොල්ලන්ට හම්බ වෙන්න ඕනේ මේ රූපය හොඳට දැක්කහම එකම රූපය රූප ආයතනේ මේ තේරෙනවද කියන එක ඇහැට පේන්න දෙන්නේ රූපනේ එතකොට පේන රූපණං කරනවා අපි මේකට පොත කිව්වා මේකට කෝපය කිව්වා වගේ මේ රූපෙට ඇහැ කිව්වා කන කිව්වා ඇහැ කන මේ කියලා රූපමේ තේරහද මිනිස් රූපය කියනවා අස්ස රූපය කියනවා බිත්තිය රූප මේ රූප ආයතන රූපය එතකොට මේ සද්දය කියනකොට අපිට අස්ස සද්ද දෙර සද්ද කියලා පෙන්වනකොට අපි අද අස්සය කෑ ගහනවා මිනිස්සු කෑ ගහනවා රත් යනවා බෙර කියලා ඇහෙන තැන්වල තියෙන සද්දය කියනවා. ඒ සද්දයට කියන්නේ සද්දයක් කියලා. දැන් මේ දෙක හොඳට රූපය කොච්චර දක්ෂද කිව්වොත් සද්දයක් ඇහෙනකොට දන්නවා රූපය විතරයි සානිදර්ශන සද්දය අනිදර්ශනයි දකින්න බෑ. එහෙනම් දකින්ද බැරි සද්දය ඇහෙනකොට පේනවනම් රූපයක් හිතට අහුවෙනවනම් ටක් ගාලා තේරුම් ගන්නවා සද්දය ඇහෙන රූපයක් මට තේරෙන්න බෑ පේන්න බෑ දැනෙන්න බෑ හංගෙඩිය කියනකොට හිතට පේනවනම් සුදු පාටට රවුන් රවුන් එකක් තේරෙන්න ඕනේ මෙතන තියෙන කෙලස් ටික මෙන්න මේක මෙතන සද්දය ඇහෙන ටිකේ කරන දෙයක් නෑ මේක මේ ටික පිරිසිදුයි ඒ සද්දය අරගෙන දැන් පේනවනම් සුදු පාට අග්ගෙඩියක් එකක් තග්ගාල එතන හඳුනා ගන්න ඕනේ මේ දැන් පේන්නේ මනසට මේ දැකපු එකක් සිහි කරගන්න එක මේ ඇහෙනවා මේ දැකපු එකක් සිහි කරගන්න එක කියලා දෙක වෙන් කරනකොට දෙක එකට ගැට ගැහෙන්නේ බැරි වෙලා ඒ සග්ගෙඩිය පේන හග්ගෙඩිය මේ සද්දයට ගැට ගැහුවොත් බය වෙන්න එපා ජරාම මේ පේන දේ ඇල්ලුවා තමයි ආය දෙකක් නැහැ ඒකයි මේ කාම මට්ටම කියන්නේ සසර දුක ජීවෙන් නැති විදිහකට තියෙන්නේ ඉතින් මේ ආයතන ටික ඔය ආයතන පහ හොඳට පිළිසින් දැකලා ඔය ටික කරන්න ඔය ටිකේ දක්ෂ වෙන්න හොඳට හිතන්න ඕගොල්ලෝ කොච්චර කතා කරලා හිතන්නේ නැහැ ගෙවල් වලට ගිහිල්ලා බන කියලා අහනකොට හොඳයි කියනවා අහලා ඔහොමම පැත්තකට දාලා දානවා ආයෙත් සිරුරේ දිටික මතක් වෙන්නේ පොවෙට පහුවෙන්නේ දා ඉස්සෙල්ලා දවසේ ඉතින් ඒක හොදලා වෙලා පඩු ගහලා ආපහු එනවා වගේ ඉතින් එහෙම බෑ Tamante අවංකවම සසර ගෙවා ගන්න උවමනාව තියෙනවනේ මේක ටික උත්සාහවත් වෙන්න වෙනවා ඈ වෙන මේ අමුතුවෙන් සල්ලි වැය වෙන එක කිව්වා නෙමෙයි ඕගොල්ලන්ට මේ ජීවිතයෙන් අතහරින්න කිව්වා නෙමෙයි. උගල රස්සාවට යන්නේ, වැඩට යන්නේ, ගෙවල් දොරවල් වැඩ කරන්න. කරනකොට නිකන් නිකන් ඒ යන එනකොට වාහනයක යන එනකොට මේව ටිකක් ටිකක් හිතන්න. අපිට දිනදා ලෝකේ දේවල් සිහි කර කර යනකොට ආස්වාදයක් නැතුව නෙමෙයි තියෙනවා. නමුත් හොඳට මතක තියාගන්න ඔය හැම ආස්වාදයකම ආදීනවයක් තියෙනවා ලෝකේ තුල. ජරා මරණ දුක තැවරලා තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඈ ඒ හින්දා මේ රූප ටික ගැන කතා කරලා කතා කරපු රූප ටික ගැන එකට ඉන්නකොට හොඳට ඒව ගැන සාකච්ඡා කරන්න කතා කරන්න මේ කෙලින්ම මේ භවනාම ආනිසංසය බණ ඇහිීම ධර්ම සාකච්ඡාව මේ දෙකෙන්ම තව ආයතනයකට ගැට ගහන්නේ නැති විදිහට කටයුතු කරන්න හැමෝම උත්සාහවත් වෙන්න දැන් ගිලම්පස ටික වළඳන්න මේ මම එන්නම්කො ටිකක් දවල් වෙලා ආපහු ඈ
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
මේ
දහම් කරුණු ටිකක් කතා කරමු, සාකච්ඡා කරමු. කැමති ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. උදේ අපි මේ රූපය ගැන කතා කළා. රූපකාණ්ඩය ගැන ඒ ටිකින් නොතේරිච්ච දෙයක් හරි දහමට අදාළ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන් කාට. ප්‍රශ්න නැද්ද? විඤ්ඤාතේ විඤ්ඤාතමත්ං කියන්නේ දැනගන්න දේ දැන ගැනීමක් පමණයි කියන එක. ඔය විඤ්ඤාතේ විඤ්ඤාතමත්ං කියන තැනට එනකොට අපිට අර සුකුම රූප ටික කරන්න වෙනවා. මේ අපි රූප 28 අද උදාරික රූප ටික විතරයි ඉන්නේ, කතා කරුවේ රූප 10 ගැන. එතකොට තව කොටසක් තිබුණානේ, ඉත්ත්‍යේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, ආකාශ ධාතු, ඊට පස්සේ කාය විඤ්ඤාප්ති, වචේම විඤ්ඤාප්ති, රූපස්ස ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා, උපචේ, සන්තති, ජරතා, අංචිතා, කබලින්කාහාර කියලා තව සියුන් රූප 14ක් තියෙනවා. ඔන්න ඔය 14 හරහා තමයි අපිට මේ ඔය 14 ධම්මායතනයේ පරියාපන්න රූප. එකේ මනෝමය දැනගන්න වෙන රූප. ඉතින් මේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියනකොට එතන අපි තේරෙන විදිහකට ගත්තොත් මේ අපි සිතින් යමක් දැනගන්නවා නම් ඒ දැනගත් දේ දැනගැනීමක් විතරයි. ඒ කියන්නේ අපි අර උදේ කතා කළා මේ කුඤ්ඤ කැලි හැයි උපමාව. ඒකේ මනසෙන් උපදින දේ අනිත් ආයතනයන්ට ගැට ගන්න නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි කියමුකෝ හිතින් අපිට යමක් සිහි වුණා කියන්ටකෝ. සිහි වෙනකොට අපි මොකද කරන්නේ? හිතින් සිහි කරන එක ඇහෙන් දැකපු රූපේ කියලා හිතනවා. එතකොට විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් හිතින් සිහි කරපු දේ ඇහුණු සද්දේ කියලා හිතනවා. හිතින් සිහි කරගත්ත ගන්ධය මේ සිහි කරගත්ත දේ බාහිර ගන්ධය කියලා හිතනවා. එතකොට අපිට නුවණෙන් ඕනේ දැකපු දෙයක් අපිට සිහි කරන්න පුළුවන්, සිහි කළ දැනගන්න පුළුවන්, මනෝමෙන් දැනගන්නකොට දැනගත් දේ දැනගැනීමක් පමණක් වෙන්නේ. අපිට නුවණ තියෙන්න ඕනේ. අපි කිව්ව දැන් ගෙදර අපි සිහි කරනවා, මේ සිහි කරන දේ අපි මනසින්ම සිහි කරන දෙයක් මනසින්ම දැනගන්නවා නේද කියන මට්ටමට නුවණ තියෙන්න ඕනේ අපිට. එතකොට ඒක තව ආයතනයකට බාර වෙන්නේ, අයිති වෙන්නේ. එතකොට විඤ්ඤාතේ විඤ්ඤාතමත් වෙනවා. මේ ඒ ගෝචර රූප ටික ගැනම තමයි අපි කතා කරන්නේ. ඔය හරහා තමයි මේ ඔක්කොම සසර දුක තියෙන්නේ. ඉස්සෙල්ලාම ඒ රූප ටික හොඳට හඳුනා ගන්න ඕනේ. මෙතනදී මේ සම්පූර්ණ ඔය උදාරික රූප ටික තේරුණොත් තේරුම් ගත්තොත් එපමණකින් අපිට කාමරාග සංයෝජනය ගෙවා ගන්න පුළුවන්. අතහැරෙනවා. ඉතින් අර මේ අපි නිකමට කියමු, කියන්නේ අපිට අද තේරුනේ නැති වුණාට මහ විශාල වෙනසක් මේ ආයතන අතර දිනනවා. නමුත් අපි මේ ආයතන ඔක්කොම එකට බැඳගෙන තියෙන්නේ. අපි කමු දැන් අපි ඇහෙන් දැන් රූපයක් බලනවා, මේ ඉදිරි දින බිත්ති දිහා බලාගෙන ඉන්නවා කියලා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිට ඇල්පෙනෙත් එකකින් ඇන්නොත් මේ ඇනිල ඇඟට ඇනෙන එකයි අර පෙනෙන දෙය අතර කොච්චර වෙනසක්ද? දෙක සමීප නැහැ නේද? පේන දේ මොන විදිහටවත් අර ඇඟට ඇනුණු දෙයට සම්බන්ධයක් නැහැනේ. සම්බන්ධද නැහැ. ඒ විදිහටමයි අපි මේ අති යමක් අල්ලනවා කියනකොට අපිට ඇහැට පේන සිද්ධිය මේ අතට අත අහුවෙනවා කියන සිද්ධියයි ඇහැට පේනවා කියන සිද්ධියයි ඒතරම පරස්පර. අර බාහිර විත්‍ය පේන රූප වගේම මේ ඇහැට පේනක රූපයක්. එතකොට අර අල්පෙනෙත් එකකින් ඇඟට යන්නහම දැනෙනවා වගේ මේ ඇඟට මේ මල්ලන එක දැනන එක කාය පොට්ටබ්බේ. කායත පොට්ටබ්බේ කියတယ် මේ කාය විඥානේ. ඇහැට පේන එක චක්කු විඥානේ. ඉතින් මේ දෙකම අපි හිතන්නේ පෙනෙන දේ අල්ලනවා කියන තැනින්. ඒ හින්දා මේ කිලිසෙදෙන ඉඩ තියෙන්නේ. ඉතින් අපිට මේ රූප වෙන් කරගන්න පුළුවන් වුණොත් අපිට මේ දකින අහන දේවල් වලට ප්‍රතිචාර දක්වන්න බැරි වෙනවා. ආපහු. ඒකයි මං කිව්වේ හැම වෙලාවෙම නිමිති හිටින්නේ නැති විදිහට. නිමිති හිටින්නේ නැති විදිහට මේ ජීවත් වෙනවා නම් අරමුණු ගන්නවා නම් අන්න ඒකයි අපි කරන්න ඕනේ. ඒකටයි හුරු වෙන්න ඕනේ. අර බෞද්ධාතික සූත්‍රයේ පින්න ඒකයි විමසා බලා කටයුතු කරන පඬිත්වයක් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් විමසන්ට කියලා. එතකොට මේ රූපය ගැන හොඳට ඉස්සෙල්ලා දැනුම ඇති කරගන්න ඕනේ. ඒ රූපය ගැන දැනුම නැති නිසායි අපිට පෙනෙන දේ අල්ලන්න පුළුවන්. අල්ලන දේ පෙනෙනවා, ඇහෙන දේ පේනවා, පේන දේ ඇහෙනවා, ඇහෙන දේ අල්ලන්න පුළුවන් කියලා මේ වගේ විපරිත සංඥාවක් තියෙන අදහසක් තියෙන. ඔය මට්ටම ඇති තාක් කවදාවත්ම ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ, කෙලස් නැති වෙන්නේ නැහැ. මොකද කෙලස් ටික කොහොම රැස්විලා තියෙන ඔය වගේ. අර කණු කූණ්‍ය කැලි හැය ලනු ටික ඒවට බැඳහම මැද දැලක් බැඳෙනවා වගේ. ඉතින් මේ ආයතන ටික වෙන් වෙන් වශයෙන් හඳුනාගත්තොත් මේ කෙලෙස් මුකුත් නෑ. අපි අහලා තියෙනවා, දන්නවා චක්කු විඥානයේ විඤ්ඤාය රූපේ විතරමයි කියලා. එතකොට කවදාව චක්කු විඥානයට නැත්තම් ඇහෙන් බලලා අපිට සද්දයක් අහන්න හෝ රසක් දැනගන්න හෝ කයට දැනෙන සීතයක් උෂ්ණයක් දැනගන්න හෝ පුළුවන් කමක් නෑ. ඇහැට පුළුවන් රූපයක් බලන්න විතරමයි. මේ චිත්‍රයක් විතරමයි ඇහැට සාපේක්ෂව. ඒ කියන්නේ දැන් අපි මේ දැන් චිත්‍රය ඇතුලේ ඉන්නේ අපි. ඒකයි මේ චිත්‍රය ඇත්ත වෙලා අපිට මේ තියෙන්නේ. අපි දැන් මේ සටහනම කැමරාවකින් මෙහෙම ගත්තොත් ෆොටෝ එකක් මේක සම්පූර්ණ චිත්‍රයක් වෙයිනේ නේද? ඒ විදිහට මේ ඇහැට චිත්‍රයක් විතරයි මේ. දැන් මේ විදිහට දැන් ඉන්නකොට අපිට මේ චිත්‍රය ඇතුලේ ඇත්ත වෙලයි අපිට මේ පුද්ගලයෝ ඉන්නවා.